Honorable Dayasri Jayasekara.
මුලාසරණ මන්ත්‍රීතුමනි, අද දවසේ අපි අතරින් බියෝ වුණ සාලින් සානක් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් එතුමාගේ ශෝක යෝජනාවේදී එතුමා වෙනුවෙන් අදහස් කීපයක් පළ කරන්න ලැබීමට ගෞරවයක් විදිහට මම සලකන්නේ. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ වාමාංශික දේශපාලනයේ පතාක යෝධෙක් විදිහට අපේ කාලවකවානුව තුළ අපි දැකපු ඉතාම ගෞරවනීය මිනිසෙක්ගේ අභාවයෙන් පස්සේ පාර්ලිමේන්තු විදිහට අපි අද ශෝක වෙන දිනයක්. සාලින් සානාගේ මැතිතුමා තමගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන්න පෙරාතුව විශේෂයෙන්ම ගමේ ඉතාම වැදගත් පවුලක ඉපදිච්ච කෙනෙක්, ඒ වගේම ඉතාම අමාරුවෙන් තමගේ ජීවිතයේ විවිධ කම්කටොළු බාධක මැද ඉදිරියට ගිය කෙනෙක්. විශේෂයෙන්ම මලේදේ විද්‍යාලෙත් ඒ වගේම කිංසුඩු විද්‍යාලෙත් අධ්‍යාපනය ලබන සාලින් සානාගේ මැතිතුමා ඒ කාලවකවානුවේම 71 දේශපාලන අර්බුදයට මැදිහත් වෙලා ඒ වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරක අවුරුදු ගාණක් ඒ විප්ලවීය ක්‍රියාමාර්ග වෙනුවෙන් ගත කරපු කෙනෙක්. ඒ කාලය තුළ එතුමා මං හිතන්නේ ඉතාම හික්මීමක් ඇති පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ ක්‍රියාකාරකම් තුළම එතුමාගේ දේශපාලන ජීවිතයේ විවිධ අඩුණුණුකම් ප්‍රශ්න ගැටලු මේ සියලු දේවල් වලදී එතුමා ඉතාම ඒ සියලු දේවල් ඉතාම සංයමයෙන් බාරගත් නායකයෙක්. මම එතුමාත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම මම විශ්වවිද්‍යාලයට තේරිලා 88 විශ්වවිද්‍යාලේ වහලා තිබිච්ච කාලේ තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මම ඉන්න කාලේ පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඉදිරිපත් වුණේ නැහැ අපේ පක්ෂයෙන්. ඒ නිසා පුදුම අමාරුවක් මට තිබුණා ඒ කාලේ මේ ස්ටේජ් වලට ගිහිල්ලා කතා කරන්න, මොකද විශ්වවිද්‍යාල සටන් වල අපි දිගින් දිගටම හිටපු නිසා. එනිසා අපිට අර සාලින් සානාගේ මැතිතුමා හමු වුණේ පළවෙනි ඒ රැස්වීම අපේ නුගවෙල හන්දියේ පඬුවස්නුවර ආසනේ රතුපාට කැබ් එකකින්. මට තාමත් මතකයි එතුමා ඇවිල්ලා අපේක්ෂකෙක් විදියට ගිය රැස්වීම තමයි මම ඉස්සෙල්ලම කතා කරේ. එදිනින් පස්සේ එතුමා දිගින් දෙකටම අපිත් එක්ක සම්බන්ධ වුණා. 94 දේශපාලන ජයග්‍රහණය ගන්නකොට අපේ ආසනේ අපි පඬුවස්නුවර ජයසෙන රාජකාරණ මැතිතුමාට වැඩ කරන කාලවකවානුවේ එතුමා දිස්ත්‍රික්කේ පුරා ඉතාම හොඳ නායකයෙක් විදියට ගමන් කරපු කාලවකවානුවක්. 94න් පස්සෙත් අපි මට මතකයි එතුමාත් එක්ක මම අවස්ථා ගන්නවක එතුමාත් එක්ක ගෙදරට ගිහිල්ලා රාත්‍රී සාකච්ඡා කරලා කතා බහ කරලා විනෝද වෙලා එන දවස් ගණනාවක් අපේ තිබුණා. මම දැකපු ඉතාම සුන්දර මිනිසෙක් විදියට ඒ වගේම කලාවට විශාල ආදරයක් ගෞරවයක් දක්වපු කෙනෙක්. විශේෂයෙන්ම පැරණි කලාකරුවන්ට මට මතකයි මම එක දවසක් අපි එතුමාත් එක්ක ගිහිල්ලා රාත්‍රී කාලේ භෝජන සංග්‍රහයත් අරගෙන එළියට එනකොට මට කිව්වා මල්ලි මට යන්න තියෙනවා දැන් මහකෙල්ලවල ගුරුනාංශගේ තියෙන බලියක් තියෙනවා අපි ඒකට කොහොම හරි මම යන්න ඕනේ ඒ නිසා මම මෙතනින් යනවා කියලා. ඒ වගේ ඉතාම පැරණි සංස්කෘතික කණ්ඩායමක එතුමාගේ ඉතාම විශාල බැඳීමක් තිබුණා. දේශීයත්වය එතුමාගේ ජීවිතේ කැපවෙච්ච නැත්නම් අභ්‍යන්තරව ගැට ගැහිච්ච කාරණයක් බවට පත් වෙලා තිබුණා. සිංහලකම බෞද්ධකම. ඒ නිසාම එතුමා ඊළඟට ලැබුණ හැම තනතුරකදීම එතුමා විශාල වැඩ කොටසක් කරන්න මහන්සි වුණා. මට මතකයි අපදා නැත්නම් ජාතික ගොඩනැගීමේ අමාත්‍යවරයා විදිහට නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට එතුමා පත් වුණායින් පස්සේ මම හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් අතිවිශාල වැඩ කොටසක් එතුමා කරා. එතුමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ. නමුත් අපිත් එක්ක ඉතාම හොඳින් කටයුතු කරපු කෙනෙක් විදිහට මට කවදක්වත් එතුමා අමතක කරන්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම හිරියාලට විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. අවුරුදු ගණනාවකට පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් නතු වෙලා තිබිච්ච ආසනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනාගෙන ඒ ආසනය සම්පූර්ණයෙන් සංවර්ධනය කරන්න අතිවිශාල වැඩ කොටසක් කරපු නායකයෙක් තමයි සාලින් සානාගේ මැතිතුමා. අද පාර්ලිමේන්තුවේ අපේ තියෙන ආයුර්වේද මධ්‍යස්ථානේ මෙතන අපේ ජෝනවර්ධුංග මැතිතුමා තියෙන නිසා මට මතක් වුණේ ජෝනවර්ධුංග මැතිතුමයි මමයි එතකොට එක්සත් ජාතික පක්ෂයේ අපි එතුමා ප්‍රධාන සංවිධායක මම නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අපි දෙන්න ඉල්ලීමක් කරා ඒ කාලේ කතානායකතුමාගෙන් අපිට මෙහෙම ආයුර්වේද මධ්‍යස්ථානයක් අපි හදමු නේද පාර්ලිමේන්තුවේ කියලා අපි දෙන්නම සාකච්ඡා කරලා මොකද ජෝනවර්ධුංග මැතිතුමා බොහොම ආයුර්වේදය ගැන ඉතාම හොඳට දන්න කෙනෙක් ඒ නිසා එතුමත් මමත් අපි දෙන්නම ගිහිල්ලා ඉල්ලීමක් කරා අපේ කතානායකතුමා අපේ ගෘහසහකාරක සභාවේ ඉන්නකොට ඉතින් අපි ඊට පස්සේ ගිහිල්ලා මේ යෝජනාව මම සාලින් සානායක මැතිතුමා දේශීය වෛද්‍ය අමති මම එතුමාට කිව්වාම අංකා සාලින්දායි අපි මේ කරමු නේද කියලා කිව්වා ආයික හොඳ වැඩක් කියලා දවස් කීපයක් යනකොට ආයුර්වේද මධ්‍යස්ථානයක් අද දෙවෙනි පළවෙනි තට්ටුවේ හදලා තියෙන්නේ සාලින් සානායක මැතිතුමාගේ ඒ තිබුණ කැපවීම නිසා එතුමා මේ පාර්ලිමේන්තුවට යම් සේවයක් කරලා දිනවා අද ආයුර්වේද මධ්‍යස්ථානයට යන හැම කෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම හිතන්නේ එතුමාට නායකත්වය කියලා මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ නිසා ඒ වගේම මම කියන්න කැමතියි අර හැම කෙනාම කතා කරා වගේ අලුත් වී වර්ග සොයා ගැනීම, දේශීය වී වර්ග සොයා ගැනීම, ඒ වගේ ප්‍රතිඵල ආපුවාම ඉතාම සන්තෝෂ වෙන නායකයෙක් කියලා නම් සාලින් සානායක මැතිතුමා. එනිසා මම හිතන්නේ දේශීයත්වයේ වෛද්‍ය ක්‍රමය ඒ වගේම දේශීය ගොවිතැන කෘෂිකර්මය මේ පිළිබඳ ඉතාම පුළුල් අත්දැකීම් සම්භාරයක් එතුමාට තිබුණා මේ රටේ දේශීය කෘෂිකර්මය පිළිබඳ. ඒ වගේම මම එතුමාට ගෞරව කරන තව කාරණයක් තමයි පළාත් සභා මැතිවරණයට මම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරෙන් අයින් වෙලා එළියට ඇවිල්ලා පළවෙනි සාකච්ඡාව පටන් ගත්තේ එතුමාත් නාවින් නැමතුමත් ජයරත් නේරත් මැතිතුමත් තමයි තුන්දෙනාම මට විශාල ශක්තියක් මේ පළාත් සභා මැතිවරණ දුන්නා. පාන්දර අපි පහට හතරට පහට අපි රැස්වීම ඉවරලා එන්නේ. ඒ ඇවිල්ලත් මට මතකයි එක දවසක් පාන්දර හතරා මාට තමයි රැස්වීම කැම කන්න අපි ගෙදරකට අපේ ඉන්දික සේනාධිපති පන්තුමාලගේ ගෙදර රැස්වීම තිබුණේ. පාන්දර පහට මංජුලාද සානායක මැතිණියත් මමත් අපි කට්ටියම ගියා. පාන්දර හතරා මාටත් ගිහලා විනාඩි 45ක් කතා කරුවා. මේ චින්තනය පිළිබඳව න්‍යාය පිළිබඳව අපි දැන් පාන්දර පහට දැන් දවල් රෑ 11ට කන්න හදපු එක නමුත් පාන්දර පහට අපි කැම කන්නේ ඒත් එතුමාගේ දිවිච්ච ඒ දේශපාලන පිළිබඳ දිවිච්ච උනන්දුව සා හැම වෙලාවකම එතුමා කියවපු කෙනෙක් විදිහට විශාල දර්ශනයක් සහිත නායකයෙක් බවටයි මම එතුමා හඳුනගත්තේ. ඒ නිසා එතුමාට සිද්ධ වුණා විවිධ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න තමන් හදපු ආණ්ඩුවේ 94 ඉඳලා හිටපු මන්ත්‍රීවරයෙක් විදිහට එතුමාට හොඳ ඇමතිකමක් ලැබුණ නැති එකේ වේදනාව එතුමාට තිබුණා දිගින් දිගටම සමහර දවස්වලට අපිත් එක්ක කතා කරලා තිනවා සාකච්ඡා කරලා තිනවා නමුත් එතුමා මේ සියල්ල විඳ දරාගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ශක්තියක් දුන්න කෙනෙක්. ඒ වගේම 2015න් පස්සේ එතුමා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉන්නකොට එතුමා යම් ස්ථාවර තැනක ඉඳගෙන එතුමා වෙනත් දේශපාලන තීන්දුවක් ගත්තත් අපිත් එතුමාත් අතර තිබිච්ච බැඳීම කවදක්වත් අඩු වෙලා තිබුණ නැහැ කියන එක මම ආදරෙන් මතක් කරන්න කැමතියි. ඒ නිසා අද දවසේ අපි අතරින් එතුමා වෙමුණා එතුමාගේ ගුණ සුවඳ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවගෙත් ඒ වගේම විශේෂයෙන්ම හිරියාලාසනේ ජනතාවගෙත් ඒ ආදරණීය මිනිසා ගැන තියෙන ගෞරවය ආදරය කවදක්වත් අඩු වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපිට ඉතාම හොඳ සෞහෘදයක් නැති වුණා. අපිට වමේ දේශපාලන ව්‍යාපාරයේ පතාකේ යෝධයෙක් අපිට නැති වුණා කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඒ අඩුපාඩුව අද මංජුලාද සානායක මැතිණිය විසින් සපුරයි කියන විශ්වාසය අපේ තිබෙනවා. අපි ඒකයි කල්පනා කරන්නේ ඊළඟ 2020 තියෙන මැතිවරණයෙන් පස්සේ එතුමියට මේ පාර්ලිමේන්තුවේ සාලින් සානායක මැතිතුමා අරන් ගිය දේශපාලන දර්ශනේ ඉදිරියට ගෙන යන්නේ එතුමාට එතුමියට ශක්තිය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් මගෙත් අධිකාර ජනාධිපතිතුමාගෙත් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකයත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ඒ වගේම ඒ පවුලේ අපේ ආදරණීය දරුවන් දෙදෙනාටත් පවුලේ සියලු දෙනාටත් ඒ වගේම දේශපාලන අධිකාරියේ හිරියාල ආසනයේ සියලුම දේශපාලන අධිකාරිය සාලින් මැතිතුමත් එක්ක වැඩ කරපු ආදරණීය මිනිසුන්ටත් අපේ ගෞරවය පුද කරමින් සාලින් සානායක මැතිතුමාට නිවන් සුවත් වේවායි කියලා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
ඔනරබල් ටීබී ඒකනායක ගරු සභාපතිතුමනි විශේෂයෙන්
වයම් පළාතටත් එවගේම සමස්ත රටටත් අහිමිවෙච්ච මේ උත්තුංග දේශපාලඥයා විතරක් නෙමෙයි මානව හිතවාදී නායකයා පිළිබඳ අපි දවසක් අද අපි අපේ මන්ත්‍රීවරු කීප දෙනත් එක්ක කතා කළා. මීට මාසයකට ඉස්සෙල්ලා ඔහු මේ පාර්ලිමේන්තුවේ ලොබියේ තේ එකක් බොද්දි ඔහුත් එක්ක කතා කරපු ඔහු පිළිබඳව අපි මාසයකට පස්සේ මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් ඔහු පිළිබඳව ශෝක ප්‍රකාශ කරන මොහොත. මේ තමයි ජීවිතයේ අනන්තය පිළිබඳව අනිත්‍ය ස්වභාවය පිළිබඳව මේ තත්ත්වය පිළිබඳ අපි තේරුම් ගත යුතුය. විශේෂයෙන් මා නියෝජනය කරන යාපව මැතිවරණ කොට්ටාසේ දිවිගන්ධා කෝරළේ පොල්පිරිම ග්‍රාමයේ උපන් මිතුමා පුංචි කාලේ පොල්පිරිම විද්‍යාලයට ගිහිල්ලා ඔහු කෙලින්ම අපේ විද්‍යාලය වන කුරුණෑගල මලියදේ විද්‍යාලයට ඇතුල් වෙලා ඔහු වැඩි කාලයක් හිටියේ නේවාසිකාගාරේ මලියදේ විද්‍යාලේ. ඔය වගේම ඒ කාලය තුල ඔහුට නමක් පටබැඳිලා තිබුණා මලියදේ විද්‍යාලේ ඩොක්ටර් කියලා. මොකද ඒක විශේෂයෙන් සම්බන්ධ වුණේ ඌ රතුකුරුස ව්‍යාපාරෙත් එක්ක මලියදේ විද්‍යාලේ සම්බන්ධ වීමත් 71 අර්ගලයට සම්බන්ධ වුණාම ඒ නම තවත් ව්‍යාප්ත වුණා. එහිදී ඔහු පසුව මේ පුනරුත්ථාපන ක්‍රමවේදයට යොමු වෙලා ඔහු විවිධ දේවල් අත්දැකීම් ලැබලා විවිධ පරීක්ෂණ කරලා ඒ හමු මිතුරන් එක්ක පසුව මහනුවර කිංසුත් විද්‍යාලයට ඇතුළු වුණා. මහනුවර කිංසුත් විද්‍යාලයෙන් පසුව ඔහු විශේෂයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් රසායනික විද්‍යාව පිළිබඳව උපාධිය ලබලා පොඩි කාලයක් රජයේ රැකියාවල් කීපයක් යොමු වුණත් ඌට ඉතිහාසයේ පුරා ලබා දීලා තිබුණු ඒ ස්වභාවයේ හැටියට ඔහු තෝරාගත්ත මේ රටේ දේශපාලන භූමිකාව, පාර්ලිමේන්තු භූමිකාව, පළාත් සභා භූමිකාව. ඒ නිසා පළවෙනි වතාවට ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් විජේ කුමාරතුංග මැතිතුමත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මතුවෙච්ච දේශපාලන යම්කිසි මතවාදයන් නිසා වෙන් වෙලා මහජන පක්ෂයෙන් වයම් පළාත් සභාවට තරඟ කළා. ඒ කාලේ ඉතාමත් දැඩි භීෂණ යුගයක් 88-89 කාලේ එතුමා විශේෂයෙන් ඉබාගම දේවසරණයත් විශේෂයෙන් මහවපේ ආයුර්වේද වෛද්‍යචාර ගුණරත්න මැතිතුමාගේ වේශාලා ඉදිරිපිට කඳවුරක් පවත්වාගෙන ගිහිල්ලා විවිධ මට්ටමේ තර්ජනයේ තිබු අය ගංගොලින් එක්කන් ඇවිල්ලා ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේ ක්‍රමවේදයක් තමන්ගේ ජීවිතෙත් පරිදි උත්තරබල ක්‍රියාත්මක කරපු දේශපාලන නායකයෙක්. ඒ වගේම මේ පළාත් සභාවේ කටයුතු කරන කාලෙත් ඇත්තෙන්ම විවිධ තර්ජන තියෙද්දී ඒවට මුහුණ දෙන්න ඉතාමත් කැමැත්තෙන් හැමතිස්සෙම සම්බන්ධ නායකයෙක් විදිහට ඔහු පෙනී හිටියා. ඒ වගේම විශේෂයෙන් අපි කියන්නට ඕනේ මේ වැඩසටහන් වලදී විශේෂයෙන් වාමාංශික පෙරමුණේ කටයුතු කාරණාත් එක්ක මොහු කටයුතු කළාම විශේෂයෙන් ඊළඟට එළමුණේ 94 මහා මැතිවරණය 94 මහා මැතිවරණයේදී ඔහු අපි සමග එක පෙරමුණක් විදිහට තරඟ කළා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වුණා. පාර්ලිමේන්තුව ප්‍රවේශ වෙලා පළවෙනි අවස්ථාවේ ඔහුට කෘෂිකර්ම සහ විශේෂයෙන් ඉඩම් නියෝජ්‍ය අමාත්‍යකම ලැබිලා ඔහු ඒ පිළිබඳව විවිධ කටයුතු කාරණා ක්‍රියාත්මක කරද්දී මේ අවුරුදු 24-25 කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරපු වයම පුත්‍රයෙක් විදිහට, වයම් පළාතේ දේශපාලන නායකයෙක් විදිහට විවිධ අමාත්‍යංශ ගණනාවක් විශේෂයෙන් ඔහුට දරන්න හැකියාව ලැබුණා. ඒ වගේම මේ කාර්යය තුළ විශේෂයෙන් කෘෂිකර්ම, එවගේම පොල් සම්වර්ධන, එවගේම ගෝජන සේවා, එවගේම විශේෂයෙන් දේශීය වෛද්‍ය, එවගේම මේ වගේ අමාත්‍යාංශ ගණනාවක් දරලා ඔහු විශේෂයෙන් ගොවිතැන පිළිබඳ කෘෂිකර්මාන්තය පිළිබඳව ඔහුම පරීක්ෂණ පවත්වලා ඔහු මේ රටේ සීක්‍රමය ලංකාවටත් ලෝකෙටත් ආසියාවටත් හඳුනා දුන්නා. ඔහුගේ මේ සීක්‍රමය රසායනික පොහොර භාවිතයෙන් තොරව විවිධ තාක්ෂණ ක්‍රම පාවිච්චි කරලා ක්‍රියාත්මක කිරීමත් එක්ක ඔහු තමන්ගේ ගොවිපල බතලගොඩ ඉබ්බාගමේ ගොවිපල තමයි මූලික පූර්වාදර්ශය විදිහට පාවිච්චි කළේ. හුඟක් ගොවි සංවිධාන ආවා මේ බලන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමහරු මේකට විරුද්ධ වුණා. ඒ වගේම ඒකට මුහුණ දෙන්න මම විවිධ සාකච්ඡා පවත්වලා මේක තමයි අපිට හරියන ක්‍රමය කියන කාරණය පැහැදිලි කළා. විශේෂයෙන් අද තෙල් පොහොර භාවිතයත් එක්ක මතුවලා තිබෙන ඔහුම නියෝජනය කරන අපි නියෝජනය කරන පොල් පිදීම කලාපය අද වකුගඩු රෝගීන්ගේ කලාපය බවට පත් වෙලා තිබෙනවා. ඒකට විශේෂයෙන් මේ කුමරට දහන තෙල් පොහොරවල ප්‍රශ්නය ප්‍රධාන සාධකයේ විදිහට හුඟක් තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ කාරණේත් එක්ක මේ ආසියාවේ විශේෂයෙන් අක්‍රේට වීබුසල් 450ක් එහෙම නැත්නම් 350ක් 400ක් ලබන්න පුළුවන් මට්ටමේ, ඒ වගේම ලෝකයේ විශේෂයෙන් ආසියාවේ හොඳම ගොවියා බවට පත්වීමේ ශක්තිය මොකට තිබුණා. අපි දැකලා තියෙනවා මහු තමන්ගේ බතලගොඩ ගොවිපලේ ට්‍රැක්ටරේට නැගලා ඔහුම හාලා ඒ වගේම පැල හිටවලා ඒවට සාත්තු කරන තමන්ගේ ශක්තිය ප්‍රායෝගික භාවය මේ වැඩසටහනත් එක්ක ක්‍රියාත්මක කළා. ඒ වගේම ඔහුගේ ලොකු සීනයක් ක්‍රියාත්මක කරන්න තිබුණා හිරියාල ගොවි සමාගම. මේ ගොවි සමාගම සඳහා ඉඩම් අරගෙන ගොඩනැගිලි ලබාගෙන ඒ වගේම බිත්තර වී ලබා දීම ඇතුළු කාරණා රාශියක් ක්‍රියාත්මක කරත් විවිධ රජයන් ඒ වගේම බැංකු ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ මේක දිගට ගෙනියන්න. ඒ නිසා ඔහු මේ පිළිබඳ කලකිරලා හිටියා. ඔහු අපිත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. ඒ නිසා මම හිතනවා ඔහුට තිබුණු ඒ නිසර්ගික කෘෂිකාර්මික අවබෝධය පිළිබඳ කාරණය හුඟක් අය තේරුම් ගත්තේ නැහැ. හුඟක් අය මේ පිළිබඳව දෙපාර්තමේන්තු විදිහට ගොවි පරීක්ෂණ ආයතන ලංකාවේ තිබුණා අය මේක තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මේක අපිට දිගට ගෙනියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු ක්‍රීඩකෙක් විදිහට මලියදේ විද්‍යාලයේ
order please honorable Duraratna Singham will take the chair.
Please continue.
සභාපතිතුමනි, විශේෂයෙන් මලියදේ විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩකෙක් විදිහටත් මල්ලෝපර කණ්ඩායමේ ක්‍රීඩකෙක් විදිහටත් ඔහු කටයුතු කළ අතරතුර පසුව ඔහු විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට කින්සුට් විද්‍යාලයෙන් දීප්තිමත් වෙලා පසුව අවුරුදු ගණනාවක් දීර්ඝ කාලයක් කුරුණෑගල ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා විදිහටත් ඒ වගේම මල්ලෝපර සංගමයේ සභාපතිවරයා විදිහටත් කටයුතු කාරණා ක්‍රියාත්මක කළා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන් අපි යෝජනා කළා මොහු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වයම් පළාත ලබා දුන්න ඒ ශක්තිමත් දායකත්වය වෙනුවෙන් ඒ වෙලගෙදර ක්‍රීඩා පිටියේ තියෙන ක්‍රීඩා අංගණය සාලින් දිසානායක ක්‍රීඩා අංගණය කියලා නම් කරන ලෙස ඉල්ලා සිටි අපි. මම හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය මේකට අනුමැතිය ලබා දීම පිළිබඳව අපේ ස්තුතිය විශේෂයෙන් පැහැදිලි කියන්නට ඕනෑ. ඒ වගේම මේ වැඩසටහන් වලදී වයම් පළාතේ විශේෂයෙන් යාපව් ආසනයේ මොහුගේ නිජ භූමිය විදිහටත් විශේෂයෙන් අපේ පළාත් සභා මන්ත්‍රීතුමිය මංජුලා දිසානායක මහත්මියත් යාපව් ආසනයේ පහළ විසදේ කෝර්ලේ අපේ දීප්තිමත් වෛද්‍යාරවරයෙක් වන අපේ ගුණරත් වේද මහත්තයාගේ දියණිය විදිහටත් ඉතා ඉහළ සංයෝජනයක් එක්ක ඉතාමත් හැම නිරන්තරයෙන්ම වයම් පළාතේ දේශපාලන විතරක් නෙමේ ලංකාව පුරා හැම මැතිවරණ කොට්ටාසයකම පළාත් සභා මැතිවරණයේ තිබ්බත් ජනාධිපතිවරණයේ තිබුණත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණ තිබ්බත් පක්ෂයේ වෙනුවෙන් තමන්ගේ වගකීම ගිහිල්ලා පදිංචි වෙලා ක්‍රියාත්මක කිරීම ඉතා ශක්තිමත්ව හැමදාම කරපු දේශපාලන ව්‍යාපාරයේ ඒ දායකත්වය හැම දිනකට මතකයේ තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මේ කාර්යභාරයේදී අපි කියන්නට ඕනේ විශේෂයෙන් එතුමගේ පිය පාර්ශ්වයේ විදිහට පොල්පිටිගම පළාතේ මේ කටයුතු කාරණා ක්‍රියාත්මක කරද්දී එතුමගේ පිය පාර්ශ්වයේ මම එදත් පැහැදිලි කළා ඩීඑම් දිසානායක මැතිතුමාගේ පිය පාර්ශ්වයේ විශේෂයෙන් 1818 මාතලේ අරගලයට සම්බන්ධ වෙච්ච පොල්පිටිගම මහරාල් විශේෂයෙන් ඉබ්බාගමේ කඳුලොව කුඩාරාල් සහ මහරාලත් එක්ක ඒකාබද්ධව 1818 මාතලේ අරගලය තිබුණත් වයම් පළාත තමයි වැඩිම රණවිරුවන් සම්බන්ධ වෙලා හිටියේ. ඒ නිසා මෙතුමගේ පරම්පරාවේ විශේෂ ඒ ජානෝල ගතිය එතුමට එදත් තිබුණා. ඒ ඉදිරිපත් වීම ඒ වගේම ඕන දෙයකට ශක්තිමත් දායක වීම විශේෂයෙන් ඔහු නිසර්ගික විදියට ලැබලා තිබුණු දෙයක්. ඒ නිසා අපි දන්නවා අපි යාපව් වාසනේ ඒ වගේම වෙනත් දිස්ත්‍රික්කවල උගොවියන්ගේ ප්‍රශ්නෙට නියං ආධාර ප්‍රශ්නවලට ඒ වගේම වෙනත් ගොවි අරගලවලට විශාල වශයෙන් දායක වෙලා උසාවි යන්න පවා සිද්ධ වෙච්ච අවස්ථා ගණනාවක් තිබුණා. ඒ නිසා මේ වගේ අරගල සඳහා නිරන්තරයෙන්ම දායක වෙච්ච නායකෙක් විදිහට අපි මතක් කළ යුතුයි. ඒ නිසා මම හිතනවා මේ දේශපාලන ව්‍යාපාරයේ වමේ ව්‍යාපාරයෙන් ආරම්භ කරලා මේ රටේ ලිබරල් වාදී දේශපාලනෙන් දේශපාලන ක්‍රමවේදය ශක්තිමත් කරද්දී අපිට මතක් වෙනවා ඉස්සල්ලාම මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාත්මක කරපු පළවෙනි රැලිය නැගිටීම නුගේගොඩ මේ රැලිය සඳහා විශේෂයෙන් මමත් විශේෂයෙන් සාලින්ද සානායක මැතිතුමත් අපි මේ වේදිකාවට නැගලා අපේ සහයෝගය ලබා දුන්න විතරක් නෙමෙයි ඊට අනතුරුව විශේෂයෙන් කුරුණෑගල ඔහු ආදාහනය කරපු ස්ථානයේම අපි මහින්ද සුළඟ නැමැති රැළිය සංවිධානය කළාම අපේ දිස්ත්‍රික්කයේ ජොනස්ටන් ප්‍රනාන්දු මැතිතුමා හිරගත කරලා තිබුණේ ඒ මොහොතේ. මම සාලින්ද සානායක මැතිතුමත් නායකත්වයේ අරගෙන වයම් පළාතේ අපේ දේශපාලන සොහොයුරන්ගේ සහයෝගයෙන් අපේ ජන අරගලය දිගට ගෙනියන්න ඒකාබද්ධ වුණා. ඒ නිසා ඒකාබද්ධ වෙච්ච ගමනත් එක්ක මිය යන මොහොත දක්වා ඔහු අනුන්ට ආදරය කළා, වයම් පළාතේ ජනතාවට ආදරය කළා, ඔහු තමන්ට ආදරය කළේ නැහැ. ඔහු තමන්ගේ අසනීප ගැන, තමන්ගේ දුක්ඛ දෝමනස්යන් ගැන, ලෙඩ දුක් ගැන හිතපු නැති නායකයෙක්. හුඟක් අය තමන් ගැන හිතලා තමයි අනිත් අය ගැන හිතන්නේ. එහෙම නැති චරිතයක නායකෙක් විදිහට අද අපිට ඒ අඩුව කොහෙන් පිරිමහන්නද කියන කාරණය අපි ගාව තිබෙනවා. ඒ නිසා මොහ පිටිබඳ වයම ජනතාවත් රටේ ජනතාවත් දන්න මේ ඉතිහාසයේ පුරා අපිට නැතිවෙච්ච මේ සොඳුරු මිනිසා මේ අනග දේශපාලඥයා පිළිබඳව අපේ ආචාර්ය යාපහුවේ ජනතාවගෙත් වයම් පළාතේ ජනතාවගෙත් පිරිනම්මින් මංජුලා දිසානායක මැතිනිය ඒ පුතුණු හා දියණියට සහ ඉදිරි පවුලේ හැම දෙනාට මේ දේශපාලන ගමන් මඟ ශක්තිමත් කරන්න දිරිය ශක්තිය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහුට නිවන් සුව අත් වේවා.
ස්තුතියි. ඊළඟට ගරු SC මුතු කුමාර්.
අරු මූලාසන උඩ මන්තුමිනි, අද අප අතරින් සමුගෙන වෙන්ලා ගිය සාලින්ද දිසානායක හිටපු ඇමතුමාගේ පිළිබඳව කතාවක් පැවැත්වීමට අවස්ථාව ලැබීම ගැන මම ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ දීපගෙන සතුටු වෙනවා. අල්තුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ඇමැති පිටිසර ගමක 1958 ඉපදිලා ප්‍රාථමික මැයි මාසයේ පළවෙනි කම්කරු දිනේදී ඉපදිලා ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඊළඟට මහනුවර ඉන්ස්ටිට්යුට් විද්‍යාලයේ එයින් උසස් අධ්‍යාපනය ලැබලා මොල්ටු විශ්වවිද්‍යාලයේ විද්‍යාංශයෙන් පාදිය ලැබගෙන උතුමාගේ ගමන කෙටි කාලයක් තුළ දේශපාලන ගමනක් බවට පරිවර්තනය කරගත්තා. මෙතුමා තරුණ කාලයේ මොල්ටු විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ දේශපාලන සම්බන්ධලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොල්ටු විශ්වවිද්‍යාලය තුළ පළමු වරට විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයක් සංගමයක් පිහිට වෙලා ඒ සභාපතිවරයා වශයෙන් පළමුවට පරිවර්තනය මෙතුමා තමන්ගේ තරුණ කාලයේ ඒ දක්ෂතාවය ඔප්පු කරලා තියෙනවා. 1982 දේශපාලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කුණාටුවට හසු වෙලා පක්ෂයෙන් ඉවත් වෙලා පසු 1983 සිට මෙට බිහි වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කිරීම සඳහා විජේ කුමාරතුංගට හා චන්ද්‍රිකා කුමාරතුංග මෙතනියට මාගේ සහයෝගය නැත්තම් ඒ අරගලයේ පක්ෂය බිහිවට මෙතුමා මුල් වෙලා තියෙනවා. ඥාතීන් අතර මෙතුමා මානව හිතවාදී සැබෑ මානව හිතවාදී. මෙතුමා දැක්ක මේ ඥාතීන් අතර අරගලය මේ ඥාතීන් අතර තියෙන අරගලය සමතයකට පත් කිරීම සඳහා මෙතුමාට සැබෑ වමනාවක් තිබ්බා. නිසා මෙතුමා ඒ කාලේ ජාතිවාදී අරගල තියෙන කාර්යයේ උතුරට ගෙහෙල්ලා මේ සඳහා එහි නායකයින් සමග සාකච්ඡා කළා. මේ ජාතීන් අතර තියෙන ભેදය නැත්තම් මේ ජාති ભેදය නැති කිරීම සඳහා එතුමා මහත් උත්සාහ ගත්ත නායකයෙක්. ඇත්තටම ලංකාවේ පළවෙනි පළාත් සභා මැතිවරණයේදී පළාත් සභාවට ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමිණින් ඉතුරු කළා. එහිදී ජයග්‍රහණ කළා. එහි මන්ත්‍රීවරයෙක් වුණා. ඊට පසුව 1994 පාර්ලිමේන්තු ජයග්‍රහණ කරලා ඊපස්සේ 2004 2004 2010 2012 2018 මේ හැම මැතිවරණයකම ජයග්‍රහණ කළා. අපරාජිත මන්ත්‍රීවරයෙක් බවට මෙතුමා පත් වුණා. මම මෙතුමා ගැන හඳුන්වන්නේ මෙතුමා මම දකින්නේ දේශපාලඥයෙකුට වඩා සැබෑ ගොවියෙක් විදියට. මෙතුමාගේ උවමනාවක් තිබ්බා මේ රටේ දේශීය දේ නිෂ්පාදනය කළා මේ ගොවියාගේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා මෙතුමාට විශාල උවමනාවක් කැක්කුමක් තිබ්බා. ඒ සඳහා මෙතුමාගේ දැනුම සහ කාලය ඒ සඳහා වැය කළා. එහි යම් යම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ශ්‍රී ක්‍රමේ පියා වශයෙන් හඳුන්වන්න පුළුවන් මේ අපේ ශාලින්ද දිසානායක ඇමතිතුමා. මොකද මේ සඳහා මෙතුමාට අවශ්‍යතාවයක් තිබ්බා. රසායනික පොහොර යොදලා මේ මාතෘභූමියේ පස මලපසක් බවට පත් වෙලා තියෙන බව, මේ මලපස නැවත ප්‍රාණවත් කරලා මලපසට ජීවයක් දීම සඳහා මෙතුමා සැබෑ ලෙස ඒ සඳහා කැපකිරීම කළා. එතුමාගෙන් ආදර්ශ ගත්ත උපදෙස් ගත්ත ගොවියෙක් වශයෙන් මමත් ඒ සම්බන්ධන අපිට උපදෙස් දුන්නා. එතුමා ඒ කාර්යභාරයේදී ඇත්ත වශයෙන්ම අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනික පොහොර වලින් යන ගමන එතුමා වතුර ජලය අර පරිස්සම් කරලා ඒ ඉලක්කේ කරා ගියා. නමුත් එතුමාට ඉතිහා යන්න බැරුණා. ඒක රඳවා පවත් ගන්න බැරුණා. මේ සඳහා තියෙන අවශ්‍ය කරන පහසුකම් ටික සහ මේ සඳහා අවශ්‍ය කරන පහසුකම් නැත්තම් මේක ඉදිරියට ගෙන යාම සඳහා වෙන යම් යම් ආයතන එතුමාට කකුලෙන් ඇද්දා. නැත්තම් අද ආසියාවේ ලොකුම වීයස්සන් අරගෙන එන්නපු ගොවියෙක්. ඒ නිසා ඒක ගෙනියන්න බැරුණා. ඒකට අපේ සමහර නායකයොත් වක් කියන්න වුණා. එතුමාට දෙන්නෝ නැදී දීන්නෑ එකින්දා ඒ පිළිබඳවත් සෙල කතාකරු මන්ත්‍රවය කතාකර හතමානුව තම යංකිී කලකිරීමත්තිම හැබැ එතිමා තමන්ට දෙන ඕනෑම කාර්ය භාරයක්. ඒ කාර්යභාරය හරියට කරන්න පුළුවන්. ඒකෙන් ප්‍රතිඵලය ජනතාවට ලබා දෙන්න පුළුවන් නායකෙක්ක එතුමා හැම අමාත්‍යස්ථය තුළදිම ඒක පෙන්වා මේ අමාත්‍යය තුළදිත් එතුමා හැම වෙලා එම ඒ කාර්භාරය හරිද. ඒ ඇත්ත වසයෙන්ම එතුමා යම් කාර්භාරයක් වගකීමක් භාරගත්තොත් ඒ භාරගත්ත වගකීම අකුරටම කරන්න ගිය හින්දා තමයි එතුමාට හදිස්සියේ අපි අතර වෙන්නෙන්න සිද්ධ වුණේ. එතුමා පසුගිය ජීවිත අවසාන කාලය තුළ රජරට නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂයේ වැඩසටහන් මෙහිමදා කතිකෙක් වශයෙන් සහභාගී වුණා. මම අපි නොජ්ජාගෙද හම්බුණා. මම කිව්වා මට තේරුණා අසනීපෙන් ඉන්න කියලා. අසනීපෙන් මොකවා වැඩිපුර මහන්තෙන් එපා කිව්වා. නමුත් ඇහුවේ නැහැ. එතුමා බාරගත්ත කාර්යභාරය හරියට කරගන්න ගිය හින්දා අත්‍යවශ්‍යයෙන් තමුන්ගේ ජීවිතය කෙරේ තමුන්ගේ අසනීපය කෙරේ එතුමා සලකා බැලුවනම් එතුමා කල්පනා කළා නම් අද අපි ළඟ සාලින්ද දිසානායක නැවත මේ සභාගර්භය තුළ අපිට දකින්න ලැබුණා. නමුත් එතුමා බාරගත්ත වැඩේ හරියට කරන්න ගැන මහජන නියෝජිතෙක් වශයෙන් පුජ්‍යලෙක් වශයෙන් ඇත්ත වශයෙන්ම අපිට අද සාලින්ද දිසානායකයන් නැති වුණා. එනිසා අපි දක්නා දේශපාලඥයින්ට අද තියෙන එක සමාජයේ දේශපාලඥයින්ට තියෙන චෝදනාව තමයි හම්බ කරනවා ගසා කනවා උන්ගේ පරම්පරාවට දක්ක හම්බ කරනවා කියන එක. අපි එහෙම කියන අයගෙන් ඉල්ලනවා මේවාගේ පුජ්‍යලය මේ පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිත තුළ එදානාසේ 94 ඉඳලා අවුරුදු 24ක් පළාත් සභා පාර්ලිමේන්තුව නියෝජනය කරපු පුජ්‍යලයගේ ඔහුගේ ආර්ථික තත්ත්වය ඔහු මොනතරම් ඒ නියතමාන ජීවත් වුණාද කියන එක හොයලා බලන්න. හැබැයි ඒක දාන්නේ නෑ අර වෙනත් දේවල් දාලා. නමුත් ඒක මන්ත්‍රීවරයෙක්ගේ නියම මන්ත්‍රීවරු මහජන දේපළ සූරා කන්න නැති මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ඉන්නවා කියන එක එතුමා ලෝකෙට පෙන්වුවා. එතුමා ලෝකෙට පෙන්වුවා. ඒ නිසා ඒ බිරිඳටත් දිසානායක මහත්මියටත් ඒ දරුවන්ටත් සමාජයට ගිහින් ඉන්න පුළුවන් අපේ තාත්තා හොරෙක් නෙමෙයි කියන කතාව හොරෙක් නෙමෙයි මහජන දේපළ මංකොල්ලකා පුජ්‍යලෙක් නෙමෙයි කියන එක ජනතාව ඉදිරියේ බය නැතුව කියන්න පුළුවන් හැකියාවක් එතුමාගේ හැසිරීමේ රටාව තුළ තිබ්බා. එනිසා මම ජීවිතේ ලෙස කතා කරන්න හොඳුන්නේ කරන්නේ මොකද මම දැක්කා මානව හිතවාදී පුජ්‍යලෙක් හැම මොහොතෙම යම් පුජ්‍යලෙක් දෙස බලනවා නම් අනුකම්පා සහගතව බැලු පුජ්‍යලෙක් කැපී පෙනෙන්න ගියේ නැති පුජ්‍යලෙක් අපි දකිනවා. සමහර අය යම් ක්ෂේත්‍රවල ගියහම යම් මට්ටමින් කැපී පෙනෙන්න උත්සාහ ගන්නවා. මෙතුමා කැපී පෙනෙන්න ගියේ නැහැ. මෙතුමාගේ කාර්යභාරය හරියට කළා. එතුමා ඒ තුළින් යම් තෘප්තියක් ලැබෙනවා. මම හිතන්නේ මෙතුමා හැම වෙලාවෙම තමන්ගේ ගුවි තන කරේ යම් පරිශ්‍රණ කරලා ඒකේ ප්‍රතිඵලය ආවට පස්සේ ඒ ගුවියට වඩා මෙතුමා සන්තෝෂ වෙනවා. ඒකේ ප්‍රතිඵලය දැකලා මම හිතන්නේ මෙතුමාගේ තිබුණ අපිට කියන්න පුළුවන්නේ ගොවි රජෙක් කියන එක තමයි. මේක වයඹ පළාතට පාරන්න මේ උතුරු මැදට පාරන්න මේ සමත්ව ලංකාවටම මෙතුමාගේ ඒ හැකියාව දක්ෂතාවය ලැබලා දීලා තියෙනවා. ඉතින් මම අවසාන වශයෙන් එතුමාට ගෙන ගිය වැඩපිළිවෙල දේශපාලන වැඩපිළිවෙල දිසානායක මැතිනියට ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා පතන අතරම ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රකාර අපෙන් කෙරෙන්න ඕන යුතුකුණුත් අපි ඒ සඳහා ඒ ශාලින්ද දිසානායකතුමා වෙනුවෙන් ලබා දෙන බව පොරොන්දෙමින් අද අපෙන් වෙන් වෙලා ගිය ශාලින්ද දිසානායක කරු ඇමතිතුමාට නිවන් සුව අත්වේවායි පතන අතර රජරට ජනතාවගේ ගුජනතාවගේ ශෝකයත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි.
ඊළඟට ජනහ වරක්කුම්මර
මොකක් මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, කුරුණෑගල දිස්ත්‍රික් අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ හිතවත් සාලින් දිසානායක මැතිතුමාගේ අභාවය වෙනුවෙන් මේ ශෝක යෝජනා ගෙනාපු මොහොතේ එතුමා 2010 මම පාර්ලිමේන්තු ඇවිදින් එතුමා මිය යන මොහොත දක්වාම බොහොම හිතවත් ලෙංගතු මිත්‍රයෙක් හැටියට එතුමා සමග කටයුතු කරා. එතුමා අසනීප වෙච්චි මොහොතෙත් එතුමාගේ දුක සැප බලන්න යන්න හිතුනේ. එතුමා බොහොම අපි සමග ලෙංගතුම කටයුතු කරපු හොඳ දේශපාලන නායකයෙක් නිසා. එතුමාගේ පාඩුව මේ රටටම වෙච්ච පාඩුවක්. අද ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව ගැන කතා කරනකොට කියනවා අපේ රටේ දේශපාලනය කිරීමට කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවද සාලින් දිසානායක මැතිතුමා වැනි අය මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කාලයක්. එතුමා සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳවම එතුමාට දැනුමක් තිබුණා. ඒ දැනුම උපයෝගී කරගෙන මේ රටට විශාල සේවයක් ඉෂ්ට කරා. ඒ සේවය නිසා තමයි මේ රටේ මිනිස්සු එතුමාට ගරු කරේ. මේ තලවතුගොඩ හන්දියේ පොඩ්ඩක් එහා තියෙන පාරක් සාලින් දිසානායක මාවත කියලා. ඒ එතුමාට ගරු කරලා. එතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනෙන් 25 අවුරුද්දක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඒ ජනතාව එව්වේ එතුමාට ඒ ප්‍රදේශයේ ජනතාවට කරපු සේවය නිසා. අපි ඕනම කෙනෙක් මිය යනවා. හැබැයි මිය ගියත් තමන් කරපු හොඳ දේ ඒක අගේනවා. එසා එතුමා මිය ගියාට පස්සේ එතුමාගේ දෙහි තිබිච්ච නිවසට ගියාම අපි ගිහිලා ටිකක් වෙලා එන ජනතාව මොනවද කියන්නේ කියලා බැලුවා. එන අය කිව්වේ අපට රත්තරන් මිනිස්සෙක් නැති වුණා කියලා. හැම දේශපාලඥයාටම එහෙම කියන්නේ නැහැ. අපි ඡන්දයක් දෙනවා. ඒ ඡන්දය දුන්නාට පස්සේ එයා මන්ත්‍රී වෙනවා. මන්ත්‍රී වුණාට පස්සේ තමන් එතෙන්ට පත් කරපු ජනතාව අහක බලනවා. ඊගාව ඡන්දෙදි ගෙදර යනවා. සාලින් දිසානායක මැතිතුමා ඉල්ලපු සෑම ඡන්දෙම ජයග්‍රහණය කරා. 2020 ඡන්දෙට හිටියානම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව 2020 එතුමා පාර්ලිමේන්තුවේ වුණා. මට අද වගේ මතකයි 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපි පරාජයට පත් වෙලා අපි රත්නපුරේ මහින්ද සුළඟ රැස්වීම තියන්න ලැහැත්ති කරපු වෙලේ මාත් රංජිත් සොයිස මන්තුමත් එදා කව 25 දෙනෙක් කොහොම හරි රත්නපුරේ රැස්වීමට ගේනවා කියලා. අපි සාලින් දිසානායක මැතිතුමාට ගිහිල්ලා කියපු ගාම කිව්වා අනිවාර්යෙන් මං එනවා කියලා. එතුමා හැම වෙලේම එතුමා කාට හරි යමක් කියන්න දෙයක් තිබ්බනම් ඕනම නායකගේ මූණේට කියනවා. ආයේ මේ පාර්ලිමේන්තුව එහා මුල්ලේ තව එක්කෙනෙක් එක්කවත් එහෙම නැත්නම් විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයේ කෙනෙක් එක්කවත් එහෙම යමක් කිව්වේ නැහැ. කියන්න ඕන තර නිර්භයව ඒ දේ කිව්වා. කාටවත් බය වුණ නැහැ. එහෙම හයියක් කොන්දක් තිබිච්ච නායකයෙක් තමයි කුරුණෑගල ජනතාවට අහිමි වුණේ. මේ ආලින්ද එහා පැත්තේ ඉන්නකොට අසනීපගතින් කියලා අපි දරන් හිටියේ නැහැ. එතුමාත් එක්ක කතා කරාම එතුමා හැම පෙන්නුවෙත් නැහැ. හැබැයි එතුමා උගතෙක් බුද්ධිමතෙක්. ඒ කිසි දෙයක් කවදාවත් කාටවත් කියන්නේ නැහැ. තමන්ට වැඩ කොටසක් පැවරුවොත් ඒ වැඩ කොටස හරියට කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක නිසා තමයි එතුමාට මේ රටේ තිබිච්ච අමාත්‍යංශ ගණනාවක් එතුමාට පවර්ලා තිබුණා. හැබැයි පහුගිය කාලේ අපි ගිය අවුරුද්දේ හදපු ආණ්ඩු ඇමති ධූරයක් එතුමාට ලැබුණාම එතුමා ඒ ඇමති ධූරය බලාපොරොත්තුෙන් හිටියෙත් නැහැ. ඒක අරගෙන ඇච්චිව්වා මම මේකට එච්චර කැමතිත් නැහැ කියලා. ඒ එතුමා එහෙම තමයි නිර්භව යමක් කියන්න තියෙනවා නම් කියනවා. ඒ වගේ කුසස්ත දේශපාලඥෙක් අපිට අහිමි වුණා. මට අද මතක් වෙනවා 2017 රත්නපුර දිස්ත්‍රික්කයේම ගං අතුර ගල්ලා නායකයේ මොහොතේ මගේ මැතිවරණ කොට්ටාසේ විශාල පිරිසකට හානි වුණා. මට ශාලින්ද ඇමතුමා උදේ දුරකථනයෙන් කතා කරලකෝ මල්ලි ඔයාගේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙන මට එන්න වෙන්නේ නැහැ. මගේ නෝනත් එක්ක මම වාහන කීපයක එයාට මොනා හරි එවනවා කියලා. ඒ වගේම මංජුලා දිසානායක මැතිණිය රැවෙලා කුරුණෑගල ඉඳන් ඇහිලා රැවෙලා රැ 1-2 වෙනකන් අනාථ කඳුර වලට ගිහිල්ලා ඉස්කෝල වලට ගිහිල්ලා එයා ඒ දුක සැප බලලා අවශ්‍ය කරන සියලු දේම ගහලා දුන්නා. කොට්ටෙ මෙට්ටේ ඉඳලා එයාට සැලකුවා. එම තමයි ශාලින්ද ඇමතුමා තමන්ගේ මැතිවරණ කොට්ටාසේ නොවුනත් තමන්ගේ දිස්ත්‍රික්කයේ නොවුනත් වෙන දිස්ත්‍රික්කයක වුණත් එතුමාගේ යුතුකමක් ඇටියට ඒ දේ ඉෂ්ටකරන්න ඡන්දයක් බලාපොරොත්තුෙන් කටයුතු කරන කෙනෙක් නෙමෙයි. එතුමා එදා මගේ දිස්ත්‍රික්කයට එවලා මගේ මැතිවරණ කොට්ටාසයට එවලා ඒ කටයුතු කරේ මනුස්සකම දන්න මනුස්සයෙක් ඇටියට. ඒ නිසා ශාලින්ද ඇමතුමා මේ රටට වැඩදායි දරුවෝ දෙන්නෙක් හදලා ඉන්නවා. ඒ දරුවෝ ගොඩක් දේශපාලඥයෙක් දරුවෝ අපි දකිනවා ඔය හරි ගිහිල්ලා රණ්ඩු වෙලා ඔය සමාජ ශාලාවල ගිහිල්ලා රණ්ඩු වෙලා ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ වෙන් තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපේ ශාලින්ද දිසානායක මැතිතුමා රටට වැඩදායි කාගෙන්වත් කයි කතන්දර අහන්න නැතු වෙන්න දරුවෝ හදලා තියෙනවා. එක දරුවෙක් දියණිය වැඩිමහල් දියණිය නෙත්මා දිසානායක දියණිය කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ දරුවන්ට ඉගැන්නුවා. ඒ වගේම පුතා මෙවර මනුජිත දිසානායක ඒ දරුවට උසස් පෙළ විභාගයේ ලියන්න පුළුවන්කමක් ලැබුණේ තාත්තා මියගිය නිසා. ඒ දරුවන්ට බය නැතුව තමන්ගේ තාත්තා කවුද කියලා පෙළක් ඇයට කියාගන්න බෑ. යම් යම් අය දේශපාලනය කරාම තාත්තට හොරා කියනවා. එහෙම නැත්නම් තව මොකක් හරි නමක් කියනවා. ඔය හැදිලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියනවා. හැබැයි මේ දරුවෝ දෙන්නට පුළුවන් මගේ තාත්තා ශාලින්ද දිසානායක කියන්න ඕන තරක බය නැතුව. එහෙම චරිතයක් හදාගත්ත වටිනා තාත්තා කෙනෙක් මේ දරුවෝ දෙන්නට ඉන්නවා. ඒ තාත්තා මේ රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරපු නිසා ඔබ දෙපළට දායාද කළා තියෙන කෝටිපතිය කළා නෙමෙයි උගත්කම දායාද කළා තියෙනවා. ඒ වගේ හම්බ කරලා තියෙන්නේ සල්ලි නෙමෙයි රටේ මිනිස්සු. ඔබේ තාත්තට ගෞරව කරන දහස් සංඛ්‍යාත ජනතාවක් එදා ගෙදරට ආව වගේම අස්කන්න කොට පිට්ටනියට පැමුණා. ඒව තමයි ඔබේ තාත්තා හම්බ කරේ. සල්ලි හම්බ කරේ නැතුණාට රටේ මිනිස්සුන්ගේ හදවත හම්බ කරලා දීලා තියෙනවා. දරුවෝ දෙන්නට මේ රටේ කොහේ ගියත් අපේ තාත්තා කවුද කියලා කියන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා තියෙනවා. පියෙක්ගෙන් කෙරෙන්න තියෙන යුතුකම හරියාකාරව ඉෂ්ට කරලා තියෙනවා. ඒක නිසා ඒ දරුවෝ දෙන්නගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා තමන්ගේ පියා ගියා වගේ විශ්වවිද්‍යාලයෙන් ගිහිල්ලා එතුමා උපාධියක් අරගෙන ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ දරුවන් දෙන්නට එහිටත් එහාට යන්න ඒ තාත්තා කරපු කටයුතු තුලින් ජනතාවගේ ආශිර්වාදේ තියෙන නිසා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි සමග බොහොම ලෙන්ගතුව දැක්කේ දවසේ ඉඳලා බොහොම ලෙන්ගතුව කටයුතු කරන එතුමාගේ ආදරණීය බිරිඳ මංජුලා දිසානායක මැතිණිය වයඹ පළාත් සභාවේ මන්ත්‍රීතුමියක් හැටියට වයඹ ජනතාවට තමන්ගේ ස්වාම පුරුෂයත් එක්ක එකතු වෙලා විශාල සේවයක් කරා. ඒ සේවය කරා වගේම එතුමාට හොඳ බිරිඳක් හැටියට කටයුතු කරා. එතුමාට මේ සෑම කටයුත්තක්ම කරන්න එතුමියට කරන්න පුළුවන් සියලුම කටයුතු දරුවෝ දෙන්නත් බලාගෙන ගෞරවයේ රැකගෙන කාන්තාවක් හැටියට තමන්ගේ යුතුකම ඉෂ්ට කරා. ඒ නිසා ශාලින්ද ඇමතුමාගෙන් හිස්සුණ මේ 225 දෙනා සිටින පාර්ලිමේන්තුවේ අසුන 2020 අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ශාලින්ද ඇමතුමාගේ ඒ විශිෂ්ට වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න මංජුලා දිසානායක මැතිණිය නියත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ අසුනකට එවන බව අපට ස්ථිරයෙන් කියන්න පුළුවන්. එ නිසා ඔබතුමිය ඒ කටයුතු සාර්ථකව ඇමතුමාගේ වැඩ කටයුතුේ සාර්ථකව ඉෂ්ට කළා. එතුමා බලාපොරොත්තු වෙච්ච ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට, හිරියාලේ ආසනයේ ජනතාවට, මේ රටේ ජනතාවට ඒ වැඩපිළිවෙල ඉස්සරහට කරන්න ඔබතුමාට සත්‍ය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින්, අප අතරින් අද සදහටම වෙන් වී ගිය අපේ රටට වැඩදායි වැඩ කොටසක් කරපු අපි සියලු දෙනාම ආදරෙන් කියන සාලින්ද සානායක මැතිතුමා, එතුමා මේ රටට කරපු සේවය වගේම අපට උදව් උපකාර කරලා කටයුතු කරා. නිසා එතුමාට අපේ ශෝකය, එතුමාගේ අභාවය වෙනුවෙන් ශෝකයේ මේ අවස්ථාවේදී නැවතවරක් ඒ පවුලේ සියලු දෙනාට ප්‍රකාශ කරමින්, එතුමාට අජරාමර නිවන් සුව ආත්මේ වාක්‍යය ප්‍රාර්ථනා කරමින් මනින ස්තුති.
ස්තුති කරු මන්ත්‍රතුමනි. ඊළඟට කරු රංජිත් ඩී සොයිසා.
බොහොමත්ම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි. අභාප්‍රාප්ත සාලින් දිසානායක අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කරන මේ වෙලාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ මා සහෝදර මන්ත්‍රී ජානක වක්කෝර මැතිතුමා මෙන්ම සාලින් දිසානායක මැතිතුමාගේ අභාය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන මේ වෙලාවේ ගරු මංජුලා දිසානායක මැතිනිය සහ දරු දෙදෙනා පවුලේ සියලු දෙනා වෙත අපි අපේ බලවත් ශෝකය සහ සංවේගයේ කණගාටුව ප්‍රකාශ කරන්න මේ අවස්ථාව යොදා ගන්නවා. සාලින් දිසානායක මැතිතුමා අපි මුලින්ම හඳුනාගත්තේ ළඟින් ඇසුරු කරන්න පටන් ගත්තේ 2010 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මා පත්වයන් අනතුරුව. ඊට පෙරාතුව එතුමාගේ දේශපාලන ක්‍රියාකාරකම් සහ එතුමා දරපු අමාත්‍ය දුර තනතුරුවලදී වගකීම් ඉෂ්ට කළ ආකාරය පිළිබඳ අවබෝධයක් තිබුණත් එතුමා ඉතා ළඟින් මාස්ටර් කරන්න ලැබුණේ අපිට 2010 පස්සේ. ඒ 2010 කාලෙ සිට පාර්ලිමේන්තුවේ අපි පසුපෙළේ මන්ත්‍රීවරණ හැටින්නොට එතුමා ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට විශේෂයෙන්ම අපි කවුරුත් ආදරය කරන කෘෂිකර්ම විෂය භාරව යම් යම් විෂයන් භාරව කටයුතු කරපු ඇමතිවරයෙක් හැටියට එතුමාත් සමග යමාත්‍යංශ කාර්ක සභාව වැනි දේවල් වල ළඟින් කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා. අගේ එතුමා ඒ තමන් දරපු තනතුරු වලට අනුව ඒ විෂය සම්බන්ධ විෂයානුබද්ධ විශාල දැනුමක් සහිතව කටයුතු කරපු ඇමතිවරයෙක් බව අපි අවබෝධ කරගත්තා. සමහර විට පාර්ලිමේන්තුවේ ඇතැම් ඇමතිවරු ඉන්නවා ඒ ප්‍රශ්නයට හරියට තමන්ගේ මේ කාලේ සුලබව සිද්ධෙනවා. මන්ත්‍රීෙක් ප්‍රශ්නයක් වත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැහැ. පිළිතුරු දෙන්නේ කො නැහැ. මග අරිනවා. නමුත් අපි දැක්ක සාලින් දිසානායක ඇමතිතුමා ගැන එවැනි තත්වයක් තියෙනවා. එතුමා බොහොම ඕනකමින් සභා ගැබතුළු පිළිතුරු දීලා එළියට ආවට පස්සෙත් කියනවා ඕක මෙන්න මේ ආකාරයේ මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේ බොහොම ලොකු විෂයානුබද්ධ දැනුමක් තිබිච්ච කෙනෙක්. ඒ වගේම මෙතනදී බොහෝ වෙලාවට අපේ මැති ඇමතිතුරුන්ගේ ප්‍රකාශ විචාර කර එතුමා දක්ෂ ක්‍රීඩකයෙක්, ඒ වගේම ඉංජිනේරුවෙක්, රසායන විද්‍යාඥයෙක්, මේ වගේ බොහොම ඉහළ උගත්කමක් සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරපු ගෞරවනීය මහජන නියෝජිතෙක්. ඒ වගේම ගරු සභාපතිතුමනි, එතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි සමස්ත රටේම ගොවි ජනතාව පිළිබඳව කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි හැඟීමකින් කටයුතු කළ මහජන නියෝජිතව ප්‍රකාශ කරන ලංකාවට ශ්‍රීක්‍රමයට විවගා කරන ක්‍රියා දීලා ඒකෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න ක්‍රමය ඒවා තහවුරු කරලා දීලා කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිතව රට විදේශ විනිමය ගෙනෙන තවත් අපනයන සඳහා නිෂ්පාදන සකස් කරන බොහොම ඒ සම්බන්ධ විද්‍යාත්මක දැනුමකින් හෙබි මහජන නියෝජිතෙක් හැටියට එතුමා කටයුතු කළා කියන එක අපි සඳහන් කළ යුතුයි. ගමට ගියාට පස්සේ ගමේ මහජන සේවකයෙක්, ඒ වගේම ඉතාම දක්ෂ ගොවියෙක්, පවුලේ ඈතකේ තියෙන දයාබර සැමියෙක්, දයාබර පියෙක්, ඒ වගේම පාක්ෂිකයන් අතර ඉතාම සටන්කාමී නායකයෙක් ලෙස කටයුතු කළා කියන එක අපි එතුමාගේ ගරු කිරීමක් හැටියට සඳහන් කරන්න ඕන. ඒ වගේම 2015 වෙනකොට 2010-2015 කාල සීමා වෙනකොට එවකට රටේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරපු ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමීපව ඇසුරු කරපු මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කළා. වගේම 2015 ජනාධිපති මැතිවරණ පරාජයෙන් අනතුරුව ඒ වෙනකොට හිටපු බොහෝ මැති ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දාලා අනිත් පැත්තට පියමං කරනකොට
එහා පැත්තට ගිහිල්ලා අපට එරෙහි කඳුරට එක්කාසු වෙනකොට අපි තා ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. සාලින් දිසානායක ඇමතිතුමාට මේ ගරු සභාවේ කරන ගෞරවයක් හැටියට අපි සඳහන් කරන්න ඕනේ, කිසිම වෙලාවක තමන්ගේ කඳවුර තමන්ගේ ප්‍රතිපත්ති පාවා දීලා එහා පැත්තට ගිහිල්ලා මැති ඇමතිතුන් තන්තුරු වරදාන වරප්‍රසාද ලබාගෙන මේ චේතනාවෙන් එතුමා හිටියේ නැහැ කියන එක අපි සඳහන් කළ යුතුයි, එතුමාට කරන ගෞරවයක් හැටියට. ඒ වගේම මට මතක් වෙනවා අපි ඉස්සෙල්ලාම නුගේගොඩ රැස්වීමට යනකොට මහින්ද සුළඟ සම්බන්ධව මහනුවරට යනකොට සාලින් දිසානායක ඇමතිතුමා ඇවිල්ලා හිටියා. මට මතක් වෙනවා මේ වෙලාවෙත් මතක් වෙනවා මහනුවර මහින්ද සුළඟ රැස්වීම තියෙනකොට එතුමා ඇවිල්ලා සෙනගතරෙන් තෙරපිලා ඉස්සරහට එන්න බැරුව ඉන්නකොට ඒ හින්දලා පණිවිඩයක් කළා, මම ඇවිල්ලා එන්න ඒ දිකාවට එන්න බැරුව ඉන්නවයි කියලා පණිවිඩයක් කළා. ඊට පස්සේ අපි රත්නපුරේ විශේෂ ජානක වක්කුමර මන්තුමත් අපි එකතු වෙලා රත්නපුරේ මහින්ද සුළඟ රැස්වීම තියෙන දා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තිවරු 26 දෙනෙක් අපේ වේදිකාවට ගොඩ වෙනකොට ඒකේ මුලින්ම හිටිය සාලින් දිසානායක ඇමතිතුමා ඊතර ගරු කිරීමක් කළා අපි සඳහන් කළ යුතුයි. ඉන් අනතුරුව අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව තුර ගොනු වෙනකොට ඒ සඳහා තම ශක්තිමත්ව දායකත්වයක් සහ නායකත්වයක් ලබා දෙමින් පළපුරුදු ජ්‍යෙෂ්ඨ මන්තිවරයෙක් හැටියට එන ඕනෑම අනතුරුදායක තත්වයකට අභියෝගයට මුහුණ දෙමින් කටයුතු කරන්නේ අපිත් එක්ක ශක්තිමත් වෙන නොපැකිලා හිටියා කියන එක මම සඳහන් කළ යුතුයි. කුරුණාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ ජොන්ස්ටන් ප්‍රාන්දු මන්තුමත් එක්ක, ඒ වගේම එදා හිටපු ඒ කණ්ඩායමත් එක්ක අපි එකට එක ගොනුවක් හැටියට ඉන්නකොට අපිට එකතු වෙන්න තැනක්, කතා කරන්න තැනක්, මාධ්‍ය සාකච්ඡා කරන්න තැනක් නැති වෙනවා. මේ පාර්ලිමේන්තුවේ එහා ලොබියට ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා, පාර්ලිමේන්තුවේ ගැරේජ් එකට ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා, පාර්ලිමේන්තුවේ ගස් යට මාධ්‍ය සාකච්ඡා තියෙන ඒ හැම එකම අපිත් එක්ක බොහොම නිහඬව නිශ්ශබ්දව ශක්තිමත් ගල් කුලක් වගේ සාලින් දිසානායක මැතිතුමා හිටියා කියන එතුමාට කරන ගෞරවයක් හැටියටත් මේ රටේ ජනතාවර දැන ගැනීම සඳහා අපි ඒ ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අපි බොහෝසේ කනගාටු වෙනවා, අපි කිසිසේත්ම හිතුවේ නැහැ ඊට ඉස්සෙල් දවසේ ඊට පෙර සතිවලත් අපිත් එකට කටුතුරු කතා බහ කරන හැසිරිච්ච ආකාරයට සාලින් දිසානායක අපේ හිතවත් සහෘද ඇමතිතුමාට මෙවැනි හදිසි මරණයකට ගොදුරු වෙයි කියලා අපි හිතුවේ නැහැ. හැබැයි කුමන හෝ යම් රෝගාබාධ තත්ත්වයක් තියෙනවා කියන අපිට දැනුණා. නමුත් අර සාමාන්‍ය ක්‍රමයට වැඩිය වෙනස් ක්‍රමයකට එතුමා හිටියා ඒ හැසිරීම. නමුත් අපි හිතන්නේ මෙවැනි බරපතල රෝගී තත්ත්වයක් කියලා. නමුත් අපි නොහිතපාග රෝහල් ගත වෙලා ඉතා කෙටි කාලයක් ඇතුළේ එතුමා ජීවිතෙන් සමුගන්න සිදු වුණත් අපි හිතනවා අද මේ රටේ යම් ආකාරයක දැවැන්ත ජනතාවාදී බලවේගයක් ගොඩනගලා තියෙනට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් එතුමත් සමග සෙවණැල්ලක් වගේ අපිත් එක මහා ශක්තියක් වෙමින් හිරු යෝධ ශක්තියක් සාලින් දිසානායක මැතිතුමා කියන එක අපි සඳහන් කළ යුතුයි. ඒ වගේම එතුමාගේ හදිසි අභාවය සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට වගේම කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට ඒ පවුලේ මංජුලා දිසානායක මැතිණිය ඇතුළු දරුවන්ට සියලු දෙනාට වෙච්ච පාඩුවක් වගේම රටටම පාඩුවක් හැටියට අපි සඳහන් කළ යුතුයි. හොරකම් නොකරන, කොමිස් නොගහන, කෙනින් කෙනාට වල කපන්නේ නැති, බොරු වල කපන්නේ නැති, කකුල් මාට්ටු දාන්නේ නැති අවංක දේශපාලනඥයෙක් ඉන්න අතලොස්සක් අතරේ සාලින් දිසානායක මැතිතුමත් එවැනි කෙනෙක් බව අපි කිය යුතුයි. ඒගොල්ල කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට අපි විශේෂ ගෞරවයක් ප්‍රකාශ කළ යුතුයි. සැබෑ ලෙස ප්‍රතිපත්ති ගරුකව කෙලින් හිටගෙන හරි දේ වැළඳ ගන්නත්, වැරදි දේ බැහැර කරන්නත් පුළුවන් ආකාරයේ ආත්ම විශ්වාස ශක්තියක් තියෙන මහජනීයතේ කැටියට සාලින් දිසානායක මැතිතුමා අවස්ථා ගණනාවකදී මේ සභාවටත් වයඹ පළාත් සභාවටත් තෝරාපත් කරලා සැබෑ නායකෙක් නිර්මාණය කිරීම පිළිබඳව කුරුණෑගල ජනතාවට අපි අපේ ගෞරවය ප්‍රකාශ කරනවා. වගේම අපි ඉතාම සතුටු වෙනවා අපි නිවසට ගිය වෙලාව අපි දැක්කා නිවසට අවස්ථා ගන්නව ගිහිල්ලා දෙනවා අපි එතුමත් එක්ක මේ දේශපාලන වැඩ කටයුතු ගිය වෙලාවල් වල මිනිසුන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ පුදුම ආදරයක් ලෙන්ගතුකමක් තියෙන කිසිම වෙලාවක ඇමතිවරයෙක් මන්තිවරයෙක් නෙවෙයි හැසුරුනේ ගමට ගියද ගමේ කෙනෙක් විදිහට. ඒ වගේම එතුමාට විශාල ශක්තියක් දෙම මේ දේශපාලන වැඩ කටයුතු විශාල දායකත්වයක් ලබා දීපු පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක මැතිණිය අපි විශ්වාස කරනවා තමන්ගේ ආදරණීය ස්වාම් පුරුෂයන් ගිලිහිච්ච ඒ මහජන සේවයේ ඒ දේශපාලන ක්‍රියාදාමයේ පෙරටගෙන යාම සඳහා ඇයට ශක්තිය සහ හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතුමියත් සමග සාලින් දිසානායක මැතිතුමා සමග දේශපාලන ක්‍රියාදාමය තුළ නිරතව හිටපු කෙනෙක් හැටියට. ඒ වගේම ඒ දරුවෝ දෙන්න ඉතාම ආචාරශීලීව ගුණගරුකව ඉතාම යහපත් ආකාරයට දරු දෙන්න පෙළගස්සලා තියෙන බවත් අපි සඳහන් කළ යුතුයි. වගේම ඒ දරු දෙන්නගේ අනාගත කටයුතු සම්පූර්ණයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම අපි ඉතාම ලෙන්ගතුව හදවතින්ම ඇසුරු කරපු අපේ සහෘදයා සාලින් දිසානායක මැතිතුමාට අපි අදහන ආගමේ හැටියට බෞද්ධ දර්ශනයේ බෞද්ධ ආගමේ හැටියට අමා මහ නිවන් සුව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම අපේ මේ ශෝක යෝජනා දිසානායක මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා වෙත යැවීමට කටයුතු ඉල්ලා සිටමින් නැවතත් සාලින් දිසානායක මැතිතුමාගෙන් ගිලිහුණු ඇතුගල්පුර දජේ රැගෙන පෙරට යාමට මංජුලා දිසානායක මැතිනියතුමේ සියලු දෙනා හැකියාව කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.